ඔව් එහෙනම් සර් අපි මුලින්ම කතා කරමු කතන්දරය සහ නාට්‍ය අතර තියෙන සමානතා එහෙම නැත්නම් පොදු ලක්ෂණ මොනවද කියලා මේ දෙකටම තියෙන. හොඳයි දුවේ පුතේ අපි පළවෙනි කාරණයේ විදිහට එතෙන්දි දකින්නේ මුල මැද අග සහිත සිද්ධි මාලාවක් කතන්දරයේ වගේම නාට්‍යයේදිත් අපිට දකින්නට ලැබෙනවා. අපි කතා කරා හොඳ ආරම්භයක් තියෙනවා, මේකේ හොඳ ගලාගෙන යාමක් තියෙනවා, ඊට පස්සේ ආදර්ශයක් එහෙම නැත්නම් මොකක් හරි ජීවිත අවබෝධයක් ලබා දෙමින් අවසාන වෙනවා කියන. එහෙනම් මුල මැද අග කියන තුනම අපිට දකින්නට ලැබෙනවා නාට්‍යයේ සහ කතන්දරේ. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට අපි කතා කරනවා සංවාද භාවිත කිරීම. දැන් අපි දන්නවා වේදිකා නාට්‍යයක් ගත්තාම වේදිකා නාට්‍යයේ තියෙනවා පිටපතක්. මේ පිටපතේ මුල ඉඳලා අගටම අපිට දකින්නට ලැබෙන්නේ බොහෝ දුරට සංවාද තමයි මේකේ ගැබ් වෙලා තියෙන්නේ. එහෙනම් මේ තියෙන සංවාද අපි නාට්‍යයේදී භාවිතා කරනවා කියන්න පුළුවන් ඉතින්ද. ඊට පස්සේ කතන්දරයේදීත් ඇතැම් වෙලා අපිට මතකයි අපි මුලදී කතන්දරයක් ඇහුවා නේද? හරි. එතකොට මේ කතන්දරයේදී මැද අපි දැක්කා අර නරිරාල කතා කරනවා. ඒ කියන්නේ සංවාද භාවිතා කරන්නේ අපි මේක රස කරගන්න සංවාද භාවිතා කරනවා. එහෙනම් කතන්දරයට සහ නාට්‍යයට දෙකටම තියෙන පොදු ලක්ෂණයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් සංවාද භාවිත කිරීම. ඊළඟ කාරණේ අපි කිව්වා පුතේ නාට්‍යයක් රස විඳින්නේ ප්‍රේක්ෂකයා. ඒ වගේම තමයි කතන්දරයක් පාඨකයෙක් ඒක කියවලා රස විඳින්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රාවකයෙක් රස විඳින්න පුළුවන්. පාඨකයා, ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා මේ කවුරු වුණත් මොකද කරන්නේ? මේ නාට්‍ය හෝ කතන්දරේ වින්දනයක් ලබන්නේ නේද? රසභාව ලබා ගැනීමක්. එහෙනම් මේ දෙකටම පොදු කාරණය තමයි රස විඳින්නෙක් ඉන්නවා. නාට්‍යයට සහ කතන්දරයට පොදු එකම කාරණයක් විදිහට දකින්න පුළුවන් රස විඳින්නෙක් ඉන්නවා කියන එක. ඊළඟ කාරණය හතරවෙනි කාරණය මේකෙන් අපි නාට්‍යයක් වේවා කතන්දරයක් වේවා වින්දනයක් ලබා ගන්න ආදර්ශයක් ලබා ගන්න. අපි දන්නවා කතන්දරයක් ඉවර වෙනකොට ගොඩක් වෙලාවට වැඩිහිටියෙක්නේ කියලා දෙන්නේ නේද? එතකොට අපි ආදර්ශයක් ලබා ගන්න, අපි ජීවිතේට යමක් එකතු කරගන්නවා නේද? නාට්‍යකින් වේවා එහෙම නැත්නම් කතන්දරයකින් වේවා අපි ජීවිතේට ආදර්ශයක් ලබා ගන්නවා. එහෙම නැත්නම් වින්දනයක් දුක සතුට තරහව කියන දේ අපි මොකද කරන්නේ? ලබා ගන්නවා මේ නිර්මාණ වලින් නේද? එහෙනම් කතන්දරයක් හරි නාට්‍යයක් හරි මේ දෙකෙන් අපි අපේ ජීවිතයට ආදර්ශයක් හරි වින්දනයක් හරි ලබා ගන්නවා. ඊළඟ කාරණාව අපි කතන්දරයක් ගත්තාමත් නාට්‍යයක් ගත්තාමත් මේ දෙකේම චරිත සමූහයක් දකින්නට ලැබෙනවා. කතන්දරයක නම් කතන්දරේ කියානේ යනකොට චරිත එකතු වෙනවා නේද? නාට්‍ය ගලාගෙන යනකොට චරිත එකතු වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. මේ විදිහට නාට්‍යයක් කතන්දරයක් පුරාවටම අපි චරිත රාශියක් දකිනවා. එහෙනම් චරිත දැකිය හැකිවීම කතන්දරය සහ නාට්‍යයට තියෙන පොදු ලක්ෂණයක් සමානතාවයක් කියලා හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම දන්නවා අපි නාට්‍ය ඉගෙන ගන්නකොට ගැටුම, ගැටුම්, කුතුහලය මේ වගේ නාට්‍යෝචිත අවස්ථා. එහෙම නැත්නම් මේක රස කරන අවස්ථා, කතන්දර වේවා නාට්‍ය වේවා රස කරන අවස්ථා තියෙනවා. එහෙනම් මේ දෙකේම කතන්දරයක් වේවා නාට්‍යයක් වේවා මේ දෙකේම ගැටුම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැටලු ඇති වෙන තැන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුතුහලය මේ කියන දේවල් අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. කතන්දර වේවා නාට්‍ය වේවා මේ දෙක වෙත ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නේ මෙන්න මේ කියන අවස්ථා. එහෙනම් ගැටුම්, ගැටලු, කුතුහලය ඇති කරන අවස්ථා අපිට නාට්‍යයේ සහ කතන්දරයේ දක්නට ලැබෙනවා කියන එක පොදු ලක්ෂණයක් විදිහට දකින්නට පුළුවන්. තවත් කාරණාවක් කියන්නම් පුතේ, කතන්දරයේ මැද එහෙම නැත්තම් නාට්‍යයේ මැද කවි ගීත යොදා ගැනීම මේ දෙකේම දකින්නට ලැබෙන තවත් පොදු ලක්ෂණයක් සමානතාවයක් කියලා හඳුන්වන්නට පුළුවන්. මේ කතන්දරය රසවත් කරන්න, නාට්‍ය රසවත් කරන්න, විචිත්‍රවත් කරන්න, මේක අර්ථ ගන්වන්න කවියක් වේවා ගීතයක් වේවා යොදාගෙන තිබෙන්නට පුළුවන්. ඒකත් පොදු ලක්ෂණයක් විදිහට දකිනවා. එහෙනම් කතන්දරයක් හෝ නාට්‍යයක් තුල හෝ දක්නට ලැබෙන ගීතයක් කවියක් අපි සමානතාවයක් විදිහට අඳුන්වන්නට පුළුවන්. ඊළඟට අන්තිම කාරණය සමානතාවල කතා කරන අන්තිම කාරණය, මේ නාට්‍ය එහෙම නැත්තම් කතන්දරේ කියන එක තැටිගත කරලා පටිගත කරලා තියාගන්නට බෑ. ඒ කියන්නේ අපිට මේක ගබඩා කරලා තියාගන්නට බෑ කියන කාරණේ තමයි අපි මේකේ තවත් සමානතාවයක් විදිහට දකින්නේ. එහෙනම් මම හිතනවා දුවේ පුතේ ඕගොල්ලන්ට නාට්‍ය සහ කතන්දරය අතර තියෙන සමානතා කරුණු පිළිවෙලින් පැහැදිලි වෙන්නට ඇති කියලා. හොඳයි
හොඳයි. හර්ෂණී මිස් ඒ අපිට පැහැදිලි කරලා දුන්නේ වේදිකා නාට්‍යයක් සහ කතන්දරයක තියෙන දෙකෙහිම දකින්න පුළුවන් සමානතා මොනවද කියන එක. සඳුන් සර්, ඔව් අපි දැන් බලමු මේ කතන්දරය සහ නාට්‍ය තුල තියෙනා වූ අසමානතා මොනවද කියන එක. මම මුලින්ම කතන්දරයක තියෙන ලක්ෂණය කියන්නම්, ඔබතුමා ඒකේ නාට්‍යයක තියෙන පැතිකඩ විස්තර කරලා පෙන්නන්න. එතකොට දරුවන්ට හොඳට පැහැදිලි වෙයි කතන්දරයේ මෙන්න මේ විදිහටයි, නාට්‍යයේ මෙන්න මේ විදිහටයි තමයි මේ එකම කරුණ ගලප්පගෙන තියෙන්නේ කියන එක. මේක වැදගත් වෙනවා අර දරුවන්ට ප්‍රශ්න ලියවීමේදී තුන්වෙනි කොටසට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න කොටසට තමයි මේක ඇතුළත් වෙලා තියෙන්නේ. හරි, මුල්ම කරුණ විදිහට මම පැහැදිලි කරන්න, කතන්දරයක අපට දකින්න පුළුවන් කමක් නැහැ ලිඛිත පිටපතක්. ඒ කියන්නේ රචනා කරන ලද ලියවිල්ලක් අපට දකින්න පුළුවන් කමක් නැහැ කතන්දරය තුළ.
ඔව් රවීත සර්, කතන්දරය තුර ලිඛිත පිටපතක් දකින්න හම්බුනේ නැති වුණාට අපි වේදිකා නාට්‍ය පැත්තට එනකොට වේදිකා නාට්‍ය නිර්මාණයේදී මුලින්ම වෙන්නේ මෙන්න මේ පිටපත් රචකයා කියන පුද්ගලයා විසින් නාට්‍ය පිටපතක් එහෙම නැත්නම් පෙළ සාහිත්‍යයක් සකස් කර ගැනීමයි. ඒක තමන්ගේ අත්දැකීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාගේ හරි වෙන කාගේ හරි අත්දැකීමක්, එහෙම නැත්නම් ඉතිහාස කතාවක්, ජන කතාවක්, මොකක් හෝ සිදුවීමක්, මෙන්න මේ වගේ දෙයක් පාදක කරගෙන මෙයා ඉස්සල්ලාම පිටපතක් හදා ගන්නවා. මේ පිටපත තමයි අධ්‍යක්ෂකවරයා හරහා නළු නිලියන් මාර්ගයෙන් වේදිකාගත කරන්නේ. එතකොට අපිට විශේෂ ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන් මේකේ නාට්‍ය පිටපතක් නාට්‍යයේදී දැක ගන්නට හැකිවීම.
ඔව් ඒ වගේම තමා මේ කතන්දරය ගත්තට පස්සේ අපි රසවිඳීම සිදු කරන්නේ. ඒ කියන්නේ කතිකයෙක් විසින් කතන්දරය ඉදිරිපත් කරනකොට ශ්‍රාවකයෙක් විසින් මේක ශ්‍රවණය කළා තමා රසය ලබන්නේ. එතකොට මේ අර කතන්දරේ රසවිඳීම සිදු කරනු ලබන්නේ ශ්‍රවණය හරහා. ඒ නිසා මේ කතන්දරය ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් ශ්‍රව්‍ය කලාවක් විදිහට හඳුන්වනවා මේ කතන්දරය.
ඔව් කතන්දරය ශ්‍රව්‍ය කලාවක් වූවාට වේදිකා නාට්‍ය ශ්‍රව්‍ය කලාවක් නොවේ. වේදිකා නාට්‍ය අපි ප්‍රේක්ෂකයා වේදිකා ගාරයකට එහෙම නැත්නම් වේදිකා ගෘහයකට ගිහිල්ලා මේ නාට්‍ය නරඹනවා මේ නාට්‍ය රසවිඳින්නට. ඒ වගේම තමයි මේ නාට්‍ය නැරඹූ පමණින් මේ රසවිඳීමට හැකියාවක් නෑ. මොකද අපිට බලලා විතරක් මේක රසවිඳින්න බෑනේ. එහෙනම් අපි මේක අහන්නත් ඕනේ. එතකොට නාට්‍යයක් නරඹලා අහලා තමයි අපි රසවිඳින්නේ. එහෙම නැත්නම් ඒකේ තියෙන මූලික අර්ථය උකහා ගන්න. එතකොට වේදිකා නාට්‍යයක් ශ්‍රව්‍යයේ දෘශ්‍ය කලා මාධ්‍යයක් විදිහට තමයි රවින්ද සර් අපි හඳුනාගන්නේ.
ඒ කියන්නේ මේක ඇසින් බලලා කනෙන් අහලා රසවිඳින්න තියෙන කලාවක් තමයි නාට්‍ය කලාව කියලා කියන්නේ.
අනිවාර්යෙන්ම.
ඔව්. නමුත් කතන්දරය ගත්තට පස්සේ ශ්‍රවණය හරහා පමණයි කතන්දරයේ රසවිඳීමට තියෙන්නේ
හැකියාව
ලැබෙන්නේ. ඔය කරුණු දෙක පැහැදිලිව අවබෝධ කරගන්න. හරි. මම පෙර සඳහන් කරා වගේ සඳුන් සර් මේ කතන්දරය කියන කෙනා අපි හඳුන්වුවා කතිකයා කියලා. ඒ වගේම තමයි කතන්දරය අහන කෙනා අපි හැඳුනුවා ශ්‍රාවකයා කියලා. එහෙනම් මෙතනම කරුණක් අපට දකින්න පුළුවන්. එහෙනම් දරුවනේ මේ කතන්දරය තුල අපට දකින්න පුළුවන් කතිකයෙක් සහ ශ්‍රාවකයෙක් සිටිනීම කතන්දරයක් සතු ලක්ෂණයක්.
ඔව් ඔව්.
මේක දැන් නාට්‍යයේදී කොහොමද වෙන්නේ?
ඔව් දරුවනේ දැන් කතන්දරයක් තුලදී අපේ සර් කිව්වා කතන්දරය තුල සිටින්නේ ශ්‍රාවකයෙක් සහ කතකයෙක් පමණයි. හැබැයි වේදිකා නාට්‍ය දෙනකොට අපි කතා කරා මුලින්ම වේදිකාවක් වේදිකා නාට්‍යයක් කියලා කියන්නේ සාමූහික ක්‍රියාවලියක්. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, මේකට විශාල පිරිසක් සහභාගී වෙනවා. එතකොට මේ නාට්‍ය ඉදිරිපත් කරන්නේ නළු නිලියන් මාර්ගෙන් කියලත් මම ඔයාලට ඉස්සෙල්ලා කතා කරද්දි කිව්වා. නළු නිලියන්ට අමතරව මේකට විශාල ශිල්පීන් ප්‍රමාණයක් අපිට සම්බන්ධ වෙනවා. රචකයාගේ ඉඳලා පෙළ මතක් කරන්නන්ගේ දක්වා අනුශාංගික ශිල්පීන්, මේ වේදිකා පරිපාලන ශිල්පීන් ගොඩාක් මේ නාට්‍ය සම්බන්ධ වෙනවා. එතකොට නාට්‍ය ඉදිරිපත් කරන්නේ නළු නිලියන් හරහා වගේම තමයි මේ නාට්‍ය රසවිඳින්නේ ප්‍රේක්ෂකයා. අපි සර් කිව්වා කතන්දරය කතකයා විසින් කියන ඒ වගේම ශ්‍රාවකයා විසින් මේක රසවිඳිනවා කියලා. වේදිකා නාට්‍ය පැත්තට මේක ඉදිරිපත් කරන්නේ නළුවන් නිලියන් විසින්, ඒ වගේම තමයි මේ රසවිඳින්නේ ප්‍රේක්ෂකයන් විසින්.
ඔව් සඳුන් සර්, දැන් මේ මෙතෙද්දී දැන් කතන්දරයක තියෙන තවත් ලක්ෂණයක් විදිහට අපට දකින්න පුළුවන් මේකේ භාවිතා කරා පුංචි දරුවනේ ඕගලන්ට මතක ඇති අර නරියා සහ මිදිවැල. එතකොට ඒ අවස්ථාවේදී අර නරියා මිදි පොකුර කඩන්න උඩ පන්නකොට බිම වැටෙන අවස්ථාවේදී අබුදු අම්මෝ මගේ කොන්ද කියලා ඉවර දෙබස් භාවිතා කිරීමක් සිද්ධ කරා. කෙටි සංවාද භාවිතාවක් අපට දකින්න පුළුවන් කතන්දරය තුළ. හැබැයි මේවා අර සංවාද භාවිතා වුණාට එතරම් ප්‍රබල සංවාද නම් නෙවෙයි.
ඔව්. කතන්දරයක් ඉදිරිපත් කිරීමේදී අර වගේ කෙටි සංවාද ඉදිරිපත් කරනවා මොකද මේ කතකයා විසින් මේ කතන්දරය ශ්‍රාවකයාට හොඳින් පැහැදිලි කරලා දෙන නිසා. හැබැයි වේදිකා නාට්‍යයකට එනකොට වේදිකා නාට්‍යයේදී ප්‍රේක්ෂකයා සහ නළු නිළියන් අතර මේ පැහැදිලි කර දීමට තවත් තෙවන පාර්ශ්වයක් නැහැ. ඒක නිසා නළු නිළියන් ඉදිරිපත් කරන රංගනෙන් සහ මේ දෙබස් වලින් තමයි ප්‍රේක්ෂකයා මේ අර්ථය, මේ රසය, මේ තේරුම අපේ වටහා ගන්නට ඕනේ. එතකොට මේ භාවිතා වෙන දෙබස් දීර්ඝ දෙබස් වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි සරල දෙබස් වෙන්නෙත් නැහැ. වේදිකා නාට්‍යයේදී අත්‍යවශ්‍ය දෙබස් පමණයි භාවිතා කරන්නේ. එතකොට මේ දෙබස් අතිශය ප්‍රබල දෙබස් බවට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. කතන්දරයක සරල කෙටි දෙබස් භාවිතා කරනවා වගේම තමයි වේදිකා නාට්‍යයක ප්‍රබල දෙබස් භාවිතා කරනවා.
ඔව්, ඒ වගේම තමයි සඳුන් සර් මේ කතන්දරයේ කියනකොට අපිට මේ කතන්දරේ රස විඳින්නේ ඒ අවස්ථාව, ඒ චරිතයේ ලක්ෂණ ගත්තට පස්සේ ඒව චිත්‍රරූප මවාගෙන තමයි රස විඳින්න වෙන්නේ. ඒ චරිතයේ ස්වභාවය, පෞරුෂය, චරිතය තුළ තියෙන ඒ අවස්ථාව මොකද්ද? උදේ කාලයේ අවස්ථාවක්ද, එහෙම නැත්නම් දහවලක අවස්ථාවක්ද, ගඟක් අද්දර සිදුවීමක්ද, මහා විශාල කැලයක සිදුවෙන දෙයක්ද? ඒ වගේ අවස්ථාවන් කතිකයා විසින් පැහැදිලි කරාට පස්සේ ඒ අවස්ථාව ශ්‍රාවකයා විසින් මොකද කරන්න ඕනේ? චිත්තරූප මවා ගන්න ඕනේ. චිත්තරූප මවාගෙන තමයි කතන්දරේ රස විඳීම සිද්ධ වෙ කරගන්න ඕනේ. නමුත් නාට්‍යයක කොයි වගේ දේපල?
ඔව්, නාට්‍යයකට එද්දි මේක හාත්පසින්ම වෙනස් වෙනවා රවින්සර්. මොකද ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයාට මේක ප්‍රායෝගිකව මේ අත්දැකීම විඳ ගන්නට පුළුවන්. මොකද වේදිකාව තුළ හරියට නිකන් මේක පින්තූරයක් වගේ, එහෙම නැත්නම් හරියට නිකන් මැවිලා පේනවා වගේ අපිට ඇත්තටම මේ දර්ශනය දැක ගන්න පුළුවන් වේදිකාව තුළ සජීවීව. අන්න ඒක තමයි එතකොට කතන්දරයක මේක චිත්තරූප මවාගෙන තමයි මේක රස විඳින්න උනේ. හැබැයි ප්‍රේක්ෂකාගාරයට ආපු නාට්‍ය බලන්න ආපු රසිකයාට, එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාට මේක ඇත්තටම සජීවි ප්‍රායෝගික අත්දැකීමක් විදිහට විඳ ගන්නට පුළුවන්.
ඔව්, ඒ වගේම තමයි අර කතන්දරේ ගත්තට පස්සේ අපට දකින්න පුළුවන් මේ අතීත කාලයේ සිදුවීමක් ලෙසින් තමයි මේක වේදිකා මේ විකාශනය වෙන්නේ. ඒ කියන්නේ ඔන්න කතන්දරේ පටන් ගන්නකොට එකෝමත් එක රටක හිටියා. ඔන්න ඉස්සර කාලේ හිටියා. ඈත අතීතයේ සිටපු චරිතයක් විදිහට තමයි ඔන්න ඔය විදිහට විවිධ විදිහට අතීත සිදුවීමක් ලෙසින් තමයි කතන්දරේ විකාශනය වෙන්නේ. ඔව්,
හැබැයි වේදිකා නාට්‍යයට එනකොට මේක ප්‍රේක්ෂකයාට වර්තමානයේ මේ තමන්ට වෙන අත්දැකීමක් විදිහට තමයි මේක හම්බ වෙන්නේ, බලන්න හම්බ වෙන්නේ. එතකොට මේක වර්තමාන සිද්ධියක් විදිහට තමයි වේදිකාවේදී ප්‍රේක්ෂකයාට මේ රස විඳින්නට හම්බ වෙන්නේ.
ඒ වගේම තමයි මේ කතන්දරය ගත්තට පස්සේ ඕනෑම ස්ථානයක ඉඳන් රස විඳින්න පුළුවන්. ඒ කියන්නේ අපට ශ්‍රාවකයෙක් සහ කතිකයෙක් ඉන්නවා නම් ඒක ඕනෙම ස්ථානයක ඉඳන් ඒ දෙන්න සම්පූර්ණ වෙලා තියෙනවා නම් අපට රස විඳින්න පුළුවන් හැකියාව තියෙනවා.
හැබැයි වේදිකා නාට්‍යයකට එනකොට රවීන්ද්‍ර සර් මේක මෙහෙම බෑ. ප්‍රේක්ෂකයා මේ වෙනුවෙන් වෙනමම කාලයක් යොදා ගන්නට ඕනේ, වෙන් කර ගන්නට ඕනේ. ඒ වගේම තමයි ප්‍රේක්ෂකාගාරයට ගිහිල්ලා මේක වෙනමම කාලයක් ඇතුළත, සීමිත කාලයක් ඇතුළත මේක රස විඳින්නට ඕනේ. අන්න ඒක තමයි එතකොට කතන්දරයකයි සහ වේදිකා නාට්‍යයක තියෙන ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්
වෙනවා. ඔව්, අවසාන ලක්ෂණ විදිහට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ කතන්දරයක දකින්න පුළුවන් වෙන්නේ වාචික අභිනය. වචන හරහා තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒත් එක්කම සාත්වික අභිනය. එකෙන් කතිකයාගේ තියෙන හැකියාවත් එක්ක සාත්වික අභිනය සහ ආංගික අභිනය යොදාගෙන විශේෂයෙන් අභින තුනක් මුල් කරගෙන, වාචික අභිනය ප්‍රධාන කරගෙන අභින තුනක් මුල් කරගෙන තමයි කතන්දරය ඉදිරිපත් කරන්නේ.
හැබැයි මගේ ආදරණීය දුවදරුවන්, මේ නාට්‍ය කියන නිර්වචනය අහනකොටත් ඔබට ඉස්සල්ලා සර් පැහැදිලි කළ දුන්න සතර අභිනය භාවිතයෙන් තමයි මේ ප්‍රේක්ෂකයා වෙතට ගෙන යන්නේ කියලා. එතකොට වේදිකා නාට්‍යවලදී අනිවාර්යයෙන් ඔබ විශේෂයෙන් දැනගත යුතු කාරණයක් තමයි සතර අභිනය භාවිතා වෙනවා මේ නාට්‍ය ඉදිරිපත් කිරීමේදී.
හරි, දැන් දරුවනේ අපි බලමු දැන් අපේ පාඩම උනේ මොකද්ද? කතන්දරය සහ නාට්‍ය කියන එක. දැන් අවසානයේම අපේ අවසාන ඉලක්කය වෙන්නේ මොන කොහොමද මේ කතන්දර ඇසුරෙන් නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ මොනවද? මොන විදිහේ ආකාරයට නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ? මොනවද යොදාගෙන තියෙන කතන්දර? ඒ කියන්නේ කතන්දර පාදක කරගෙන නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ මොන මොන නාට්‍යවලටද කියලා සඳුන් සර් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොන නාට්‍යද කියලා ඉවරලා
කතන්දර. ඔව් රවින් සර්, මම උදාහරණ කිහිපයක් කියන්නම්. චීන උපමා කතා ආශ්‍රයෙන් හුණුවට එන අත නිෂ්පාදනය වෙලා තිනවා. ඒ වගේම රත්තරන්, එළව ගිහින් මෙළව ආවා, පරාස, නරිබෑනා කියන නාට්‍ය ජනකතා ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඓතිහාසික කතා පදනම් කරගෙන සුබසහයස, සිංහභාව කියන නාට්‍ය නිෂ්පාදනය වෙලා තියෙන අතර ජාතක කතා ආශ්‍රයෙන් මනමේ, විස්සන්තර, සඳකිඳුරු, ලෝමහංස, මහාසාර, කදාවළලු වගේ නාට්‍ය නිෂ්පාදනය වෙලා තිනවා. මෙන්න මේව තමයි අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්
වෙන්නේ. ඔබතුමායේ පැහැදිලි කරේ ඉතාම සුළු උදාහරණ ටිකක් පමණයි. මීට අමතරව ඕගොල්ලන්ට දරුවනේ පොත්පත් පරිශීලනය කළා අන්තර්ජාලය හරහා තොරතුරු රැස් කරගන්න පුළුවන් විශාල ප්‍රමාණයක් මේ උපමා කතා ආශ්‍රය කරගෙන, සුරංගනා කතා, වීර කතා, ජාතක කතා පාදක කරගෙන නාට්‍ය නිර්මාණය කරලා තිනවා දේශීය අපේ නාට්‍ය කරුවෝ. එතකොට ඔන්න එහෙනම් අපි නොදැනුවත්වම අපේ කාලය අවසන් කිරීමට ආසන්න මට්ටමට පැමිණියා. ඉතින් ආදරණීය දරුවනේ, අද පාඩම තුලින් අපි කතන්දරයක් යනු කුමක්ද, කතන්දර වර්ග, කතන්දරයක ලක්ෂණ, ඒ වගේම නාට්‍යයක් කියන්නේ මොකද්ද, නාට්‍යයක ලක්ෂණ, කතන්දරය සහ නාට්‍ය අතර සමාන අසමානතා, ඒ වගේම අවසානයේ අපි කතා කරා කතන්දර ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන නාට්‍ය මොනවද කියන එක.